SBS రేడియో
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද වෙනකොට ලෝකයේ අලුත්ම තත්ත්වයේ පිළිබඳව අපි එමනම් විමසා බලමු ලෝවට අපේ සුපුරුදු සිකුරාදාට નિયમિત නිත්‍ය විශේෂංගෙන්. ලෝවට විදේශීය සමාලෝචනයේදී අද දවසේදී අපිත් එක්ක සුපුරුදු පරිදි කතාබහට එකතු වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට. අමල් ආයිබෝන්.
ආයිබෝන් දිලුක්ෂි.
රටවල් කීපයක් කෙරෙහි ප්‍රමුඛයෙන් අවධානයට ලක් කරන්න පුළුවන් එහි සිදුවන දෑ පිළිබඳව විශේෂයෙන්ම ඇමරිකාව අංක එකට ගන්න පුළුවන් මේ වෙනකොට ඇමරිකාවේ එළමෙන ජනාධිපතිවරණය පිළිබඳව විශේෂිත කතාබහක් ඇති වෙලා තියෙනවා. ට්‍රම්ප් රජය පෙරලන්නට මීළඟට ඉන්නේ කවුද කියන කතාන්තරයේදී හිටපු චරිතයක් නැවතත් මතුවෙමින් තියෙනවා. 2016 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට ඔහුගේ ප්‍රතිවාදී පක්ෂය වන ඩෙමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් හිටියේ. හිලරිත් එක්ක තරඟ වැදුණු තවත් පුද්ගලෙක් හිටියා බර්නි සෑන්ඩර්ස් කියලා. බර්නි සෑන්ඩර්ස් කියනම නැවතත් ඇහෙනවා. බර්නි සෑන්ඩර්ස් ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රතිවාදියා වෙයිද කියන කාරණාව එළියට එනවා. මොකද මේ ට්‍රම්ප්ගේ දෙවන වර ජනාධිපතිවරණ අපේක්ෂක තරඟයට ප්‍රතිවාදයා වීමේ හැකියාවක් බර්නි සෑන්ඩර්ස්ට තියෙයිද කියන කතාව තමයි ලෝකෙම කතාබහ වෙන්නේ. මේ තත්ත්වයේ උද්ගත වුණේ කොහොමද? හදිසියෙම මේ බර්නි සෑන්ඩර්ස්ගේ පැමිණීම සිදු වුණේ කොහොමද?
ඔව් දිලක්ෂි, ඇත්තටම ඔහු දැනට අවුරුදු 77ක වයස තියෙන තරඟයට ඉදිරිපත් වෙලා තියෙන වැඩිම වයස තියෙන පුද්ගලයාට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඩෙමොක්‍රටික් පක්ෂයේ වාමාංශික වලට වමට බර අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙලා බොහෝම තරුණ කොටස් ඒක රාශි කරගන්න හැකි වෙච්ච පුද්ගලෙ. මීට කලින් අවස්ථාවේදී හිලරි සමග අපේක්ෂකත්වයට තරඟවදින අවස්ථාවේදීත් ඔහුට ඇත්තටම හුඟක් තරුණ කොටස් එකතු කරගන්න පුළුවන් වෙච්ච නිසා මතයක් තිබුණා සමහර විට බර්නි සෑන්ඩර්ස් අපේක්ෂකයා වුණා නම් ඩෙමොක්‍රටික් පක්ෂේ ඔහුට ඩොනල්ඩ් ට්‍රම්ප්ව පැරදවීමේ හැකියාවක් තිබුණයි කියලා. ඉතින් බර්නි සෑන්ඩර්ස් පළවෙනි වටේ පරාජයට පත් වුණාට පස්සේ කෙතරම් ඒ කටයුත්ත අවසන් කරන්නේ නැතිව නැවතත් ඉදිරිපත් වෙලා තියෙන ඩෙමොක්‍රටික් පක්ෂයේ මේ නාම යෝජනා ලබා ගැනීමට අති විශාල පිරිසක් ඉදිරිපත් වෙනවත් එක්කමයි. දැනට ඔහු හිටපු උපජනාධිපති ජෝ බයිඩන්ට පිටිපස්සෙන් ජනමත විමසුම් වලදී ජෝ බයිඩන්ට පිටිපස්සෙන් ඉන්න දෙවැනි පුද්ගලයාට මතුවලා තියෙනවා. මේක ඇත්තටම ඇමරිකාවේ ඒ තරුණ කොටස් ඒ තරුණ ජවය ඇති කරන්න හිමත ඔවුන්ගේ මේ ඡන්දය පිළිබඳ උනන්දුව වැඩි කරන්න ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා බර්නි සෑන්ඩර්ස් මේ විදිහට ඉදිරිපත් වීම.
දැන් එතකොට අමල් මේ බොහෝ දෙනෙක් මතපල කරනවා දැන් ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වීමේ විශේෂිත හැකියාවක් බර්නි සෑන්ඩර්ස්ට තියෙනවා කියලා. හැබැයි තවත් පුද්ගලින් කීප දෙනෙකුගේ නමුත් මෙයට ඇඳෙනවා. ඒ කවුද අනිත් පුද්ගලයෝ?
දිලක්ෂි, දැනට තව කාන්තාවන් 4 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ කාන්තාවන් අතර ඉන්නවා එක් කාන්තාවක් අපි කියන මේ නේටිව් ඇමරිකන්ස්, එහෙම නැත්නම් ඇමරිකාවේ මුල් සම්භවයක් තිබිච්ච එක පුද්ගලයෙකුත් මේකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක
ඒ කියන්නේ මේ රතු ඉන්දියානු සම්භවයක් තියෙන නේද?
ඔව්, රතු ඉන්දියානු කාන්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේකත් ඇත්තටම එකරා විදිහකට සුවිශේෂ තත්වයක්. මොකද මේ විදිහට රතු ඉන්දියානු පුද්ගලයෙක් රටේ ජනාධිපතිත්වයේ අපේක්ෂා කරන්න ඒ අපේක්ෂකත්වය ලබා ගැනීමට මේ ඉදිරිපත් වීමත් සුවිශේෂ කාරණාවක්. ඉතින් ඩෙමොක්‍රටික් පක්ෂයේ එක්තරා විදිහට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා තියෙන උද්‍යෝගය මීට කලින් අවස්ථාවලට වඩා වැඩි වෙච්ච බවක් පේනවා. විශේෂයෙන්ම ගිය සැරේ හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වෙලා කාන්තාවක් රටේ ජනාධිපති වීමේ ඒ හැකියාව ලබා දීලා තිබුණ ඒ අවස්ථාව තිබුණ කාන්තාවකට. ඉතින් නැවතත් ඒ විදිහට ඒ කාන්තාවකට මේ අවස්ථාව ලැබෙයිදෝ කියන අදහසයි මතුවෙලා තියෙනවා. මේ විදිහට විශේෂයෙන්ම ප්‍රමුඛ කාන්තාවන් 4 දෙනෙක් ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට ඉදිරිපත් වීම තුලින්.
ඔව්, මට මතකයි හිලරි ක්ලින්ටන් පසුගියවර ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් විදිහට ඉදිරිපත් වෙද්දී ඇමරිකාවේ බොහෝ දේශපාලන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවත් මතක් කළා. ශ්‍රී ලංකාව 1960 දී මේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කළා සිරිමාව බණ්ඩාරනායක මැතිරිය. ඉතින් ඇමරිකාව තාමත් මේ ශ්‍රී ලංකාව අතින් බැලුවාම තවත් වසර 50කට විතර මෙහායින් ඉන්නේ, තාමත් රටේ නායිකාවක් බිහි වෙලා නැහැ කියන කතාව උන් මතක් කළා. මට එයත් මතක් වුණා මේ අවස්ථාවේදී. අපි ඊළඟට මේ බ්‍රිතාන්‍යයට යමු. අමා, බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ යන්නේ කියලා හිතනවා. ඇත්තටම මේ කන්සර්වේටිව් පක්ෂය, කියන්නේ බලයේ සිටින පක්ෂයත් විපක්ෂය වෙන කම්කරු පක්ෂයේත් පුද්ගලයන් අයින් වෙලා ස්වාධීන වෙනවා තමන්ගේ පක්ෂවලින්. මොකක්ද මේ ප්‍රවණතාව අමා?
දිල්රුක්ෂි, ඇත්තටම තෙරේසා මේට දිනපතාම ඇයට පාර්ලිමේන්තුවේ තියෙන බලය දුර්වල වෙන බවක් තමයි අපිට පේනින්නට තියෙන්නේ. මේ සතියේදී ඇයගේ කන්සර්වටිව් පක්ෂයෙන් මන්ත්‍රීවරයන් 3 දෙනෙක් ස්වාධීනව ඉන්නවයි කියලා විපක්ෂයට ගමන් කරලා ඔවුන් ඒ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරු 8 දෙනෙක් සමග වෙනම සංධානයක් බිහි කරගත්තා. ඉතින් අතර මේකත් අතර ප්‍රබල සංධානයක් බවට පත් වෙනවා. මොකද 11 දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන පක්ෂ බලපුවහම 4 වෙනියට ඉන්න කණ්ඩායම හැටියට පත් වෙලා තියෙනවා. දිනෙන් දිනම තෙරේසා මේට තමන්ගේ පක්ෂයේ තියෙන බලය අඩු වෙනවා. ඒ එක්කම පාර්ලිමේන්තුවේ තියෙන බලය අඩු වෙන ප්‍රවණතාවයක් තියෙන්නේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ දිරිලුක්ෂි එද මාසේ 29 වෙනිදා වෙනකොට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමේ ඒ කටයුත්ත සිද්ධ වෙන්න තියෙන ඔන්න මෙන්න තියෙන අවස්ථාවක. ඉතින් මෙතනදී අය බ්‍රෙක්සිට් එහෙම නැත්නම් යුරෝපෙන් ඉවත් වීම පිළිබඳ අයගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් තමයි මේ විදිහට මේ අයගේ මන්ත්‍රීවරු තුදන විපක්ෂයට ගියේ. අයට බ්‍රෙක්සිට් එක සිද්ධ වෙන අවස්ථාවේදී රටේ අගමැතිනිය හැටියට ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රජයේ ස්ථාවරත්වය අඩුවීම තුලින්.
එතකොට අමල් දැන් මේ විපක්ෂයේ ජෙරෙමි කෝබින් නායකත්වයෙන් දරන කම්කරු පක්ෂයේ 8 දිනක් ස්වාධීන වෙන්න තීරණය කළ හේතුව මොකද්ද?
ඔව් මේ තෙරේසා මේ නායකත්වයට පක්ෂය තුලින් අභියෝගයක් එනවා වගේම දිරිලුක්ෂි විපක්ෂ නායක ජෙරෙමි කෝබින්ටත් ඔහුගේ නායකත්වය පිළිබඳ අභියෝග ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහුගේම පක්ෂයේ මේ 8 දෙනෙක් ඔහුගේ නායකත්වය විවේචනය කරනවත් එක්කම පක්ෂයේ ප්‍රතිපත්ති විවේචනය කරා. මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් කම්කරු පක්ෂය හරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ කියන චෝදනාව ඉදිරිපත් කරමින් ඒ එක්කම යුදෙව්වන් සම්බන්ධයෙන් යුදෙව්වන් විවේචනය කිරීම සම්බන්ධයෙන් තමන්ගේ පක්ෂය ඒ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් විවේචනය කරමින් තමයි මේ 8 දෙනා ඉවත් වෙලා තියෙන්නේ. එතකොට ඇත්තටම පාලක පක්ෂය විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය විපක්ෂයත් මේ වෙනකොට ලොකු දේශපාලන අර්බුදයකට මුහුණ පාලා තියෙනවා.
ඔබට මතක ඇති පසුගිය සතියේදී අපි මේ ඉන්දියාවත් පාකිස්තානයත් අතර උණුසුම් වෙමින් පවතින මේ කාශ්මීර අර්බුදය පිළිබඳව කතා බහ කළා. කාශ්මීරය පිළිබඳව විශාල අවධානයක් මේ වෙනකොට සමස්ත ලෝකයෙන්ම යොමු වෙමින් තියෙනවා. කාශ්මීරයේ ඉන්දියානු රජයේ හමුදාවත් ඒ වගේම පාකිස්තානු සම්භාවයක් තියෙන බෙදුම්වාදී කොටසක් වෙන ජයිෂේ මොහමඩ් කියන කැරලිකාර කණ්ඩායමත් අතර සිදුවන ඝට්ටන වැඩි වෙලා තිබුණා. පසුගිය සතියේදී අපි ඔබට කරුණා අනාවරණය කළා ඉන්දියානු පොලිස් බටේන් 30කට වැඩි සංඛ්‍යාවක් හදිසියේ සිදුවන ප්‍රහාරයකින් මිය ගියා කියලා. දැන් මේ කලාපයේ අසහනකාරී තත්ත්වය උත්සන්න වෙමින් තියෙන්නේ. අපි දැක්ක පසුගිය කාලවකවානුවේදී පාකිස්තාන නායකවරයා ඉම්රාන් ඛාන් අගමැතිවරයා කිව්වා ඉන්දියාව අනවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ගියොත් එහෙම ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පාකිස්තානයේ පසුපට වෙන්නේ නැහැ කියලා. දැන් මේ තත්ත්වයේ දිගින් දිගටම උණුසුම් වෙමින් තියෙන්නේ. මොකක්ද මේ වෙනකොට තියෙන අලුත්ම වාතාවරණය?
දිලුක්ෂි පාකිස්තානය ඉල්ලීමක් කළා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂයෙන්ම මහලේකම් වරයාගෙන් මේ කාරණාවට මැදිහත් වෙන්නටයි කියලා. මොකද ඉන්දියාව දිගින් දිගටම පාකිස්තානයට චෝදනා කරනවා මේ කාශ්මීරයේ ඇතිවෙච්ච ඒ ප්‍රහාරවලට වගකීම පාකිස්තානයේ බාර ගන්නට ඕනයි කියලා. ඒ ප්‍රහාරවලට සම්බන්ධ කොටස් විශේෂයෙන්ම ජයිෂේ මොහමඩ් කියන ඒ අන්තවාදී කණ්ඩායම ඔවුන් පාකිස්තානයේ සිට තමයි තමන්ගේ කටයුතු මෙහෙවන්නේ. ඉතින් ඔවුන්ට විරුද්ධව දැඩි ලෙස පියවර ගන්නයි කියලා ඉන්දියාව දිගින් දිගටම පාකිස්තානයට බල කරනවා. නමුත් පාකිස්තානයේ ඒ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මෙතනදී පාකිස්තානයේ ඉල්ලීමක් අනුව තමයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් ප්‍රකාශ කළා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය නම් මේ මැදිහත් වීම කරන්නට කැමැතියි කියලා. නමුත් ඉන්දියාව ඒකට එතරම් සුබ ප්‍රතිචාරයක් දක්වලා නැහැ. මේ දෙරට අතර තියෙන නොහොඳ නොකඩුව තව යුද්ධයක් ඇවිලීමේ තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියන බිය මතුවලා තියෙනවා. මොකද 40 වෙනකොට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා ජීවිතක්ෂර පත් කරත් එක්කම ඊට දින කිහිපයකට පස්සෙත් විරුක්ෂි පාකිස්තානයෙන් සහාය ලබනවයි කියන ඒ අන්තවාදී කණ්ඩායම් විසින් ඉන්දියා හමුදාවට තවදුරටත් ප්‍රහාර එල්ල කරලා තිබුණා. ඒ ප්‍රහාරවලිනුත් කිහිප දෙනෙක් ජීවිතක්ෂර පත් වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ පාකිස්තානය සහ ඉන්දියාව අතර තවත් යුද්ධයක් ඇතිවීමේ ඒ බිය දිනෙන් දින වැඩිවීම නිසා ජාත්‍යන්තර වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන කාරණා විශ්වතු වෙලා තියෙනවා. ඇමරිකාවත් මේ වෙනකොට දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කරලා තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් ඊට වඩා ඉවසීමෙන් කටයුතු කරන්නටයි කියලා.
අපි සිරියාව පැත්තට යමු. පසුගිය සතියේදී අපි අනාවරණය කරපු කරුණවල ඈඳුතු කරුණු අලුත්ම කරුණු තමයි අපිට අද දවසේදී වාර්තා කරන්න සිද්ධ වෙන්නේ. අපි ගියවර සඳහන් කළා සිරියාවේ IS පාලන බලයේ තියෙන අවසාන ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කරමින් සිටිනවා කියලා අවසාන ප්‍රහාරය එල්ල කරන්න. විශේෂයෙන්ම සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ අපි මේ විශේෂිත ගමක් පවා සඳහන් කළා බාගූස් කියන මේ ගම ආශ්‍රිත ප්‍රදේශයේ සිටින සිවිල් ජනතාව ඉවත් කරමින් තියෙනවා කියලා. මොනවද අලුත්ම තොරතුරු?
දිවික්ෂ මෙතන මේ බගුස් කියන ඒ ගමේ හිටපු සියලුම සාමාන්‍ය වැසියන් ඒ ප්‍රදේශයෙන් ඉවත් වීම සිද්ධ වෙලා අවසන් මේ වෙනකොට ඒ IS අවසාන සුළුසුළු හිටපු ඒ කොටසුත් ඒ ප්‍රදේශ වලින් දැන් මේ වෙනකොට ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් 2014 වසරේදී මිලියන 8ක ජනතාව පාලනය කරමින් හිටපු ඒ IS සංවිධානය, ඒ කියන්නේ යුරෝපයේ බැලුවොත් බෙල්ජියම වගේ ප්‍රමාණයක භූමි ප්‍රමාණයක් තමන්ගේ ග්‍රහණය පවත්වා හිටපු IS සංවිධානය දැන් මේ එක කුඩා ගමකට කොටු වෙලා තියෙනවා. ඒ ගමෙත් ඔහුට දීච්ච බලය දැන් අහිමි වෙලා ඒ ප්‍රදේශයෙන් ඔවුන් දැන් ඇත්තටම යටත් වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක එක්තරා විදිහකට IS සංවිධානයේ අවසාන දින කීපය හැටියට අපිට දකින්න පුළුවන්. නමුත් තවමත් සමහර ස්ථානවල සැඟවී සිටින IS සටන්කරුවන් ඒකම ඔවුන්ගේ ඒ මතයට පක්ෂපාත තවත් පිරිස් වෙනතැන් වල ඉන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. නමුත් ඔවුන්ගේ යටතේ තිබිච්ච භූමිය ඇතරම මේ මාසේ අවසාන වෙන්න කලින් ඒ ඉතාමත්ම වර්ග කිලෝමීටරයකට විතර වගේ සීමා වෙච්ච ඒ ප්‍රදේශය මේ වෙනකොටත් ඇත්තටම සම්පූර්ණයෙන්ම හමුදා බටපිරිස්වල පාලනයට නතු වෙලා තියෙනවා. ඒ ඉන්න ඉතාමත්ම සුළු පිරිසක් පමණයි මේ වෙනකොට ඒ ප්‍රදේශෙන් ඉවත් වීමේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් සති අන්තයේ වෙනකොට සම්පූර්ණ වෙයි කියලා ඒ සිරියානු බලධාරීන් විසින් විශ්වාස කරනවා.
වෙනිසුවිලාවේ උද්ගත වෙලා තිබුණු අසහනකාරී වාතාවරණයට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා අපි කරුණු විමසලා බලමු. වෙනිසුවිලා ජනාධිපති නිකොලස් මදුරෝගේ පාලනයට අභියෝග කරමින් අන්තර්වාර ජනාධිපතිවරයා තමා කියලා කියාගත් විපක්ෂ නායකවරයා ජුවාන් ගුයිඩෝ දැන් රටවල් 50ක් විතර ජුවාන් ගුයිඩෝ තමයි රටේ නායකයා විදිහට පිළිගන්නේ. අපි පසුගිය වතාවෙදි කතා බහ කළා නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා සැක කරනවා කියලා. දැන් වෙනිසුවිලාවේ ආපදාවට පත් වෙලා සිටින ජනතාවට ආධාර ලබා දීම මුවාවෙන් ඇමරිකාව රහස් ඔත්තු සේවයේ යෙදෙන ප්‍රහාරයක් සඳහා සැලසුම් කරනවා කියන සැකයක් තියෙනවා කියලා නිකොලස් මදුරෝ සඳහන් කරනවා කියලා කරුණු කිව්වා. දැන් මේ සතිය වෙනකොට වාර්තා වෙනවා මදුරෝගේ හමුදාව, ඒ කියන්නේ වෙනිසුවිලාවේ රජයේ හමුදාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව යම් යම් මත ප්‍රකාශ කරමින් සිටිනවා කියලා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන්, මේ ආධාර ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්. ඔවුන් මොකද්ද මේ සම්බන්ධයෙන් ගෙනහැරපාන කරුණු?
දිරිෂි, අතරම බටහිර රටවල් බලාපොරොත්තු වුණා වෙනිසුවේලාවේ යුද හමුදාව මදුරෝ ජනාධිපතිවරයාව අතහැරලා ගොයිඩෝට පක්ෂපාත වෙයි කියලා. ඒ කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට වෙනිසුවේලාවේ යුද හමුදාව රට තුළට ඇතුළත් වෙන ප්‍රධාන මාර්ග අවහිර කරලා ඇමරිකාව බලහත්කාරයෙන් ඒ සහනාධාර ලබා දෙන්නට කටයුතු කරොත් ඒවාට යුදමය වශයෙන් පිළිතුරු දීමට ලැහැස් වෙලා ඉඳවා. ඉතින් ඒ වගේ වටපිටාවක ඩොන් ගොයිඩෝ මේ විපක්ෂ නායකවරයා ඔහු ප්‍රකාශ කළා තියෙනවා මේ සෙනසුරාදා, කියන්නේ හෙට වෙනකොට ඇමරිකානු ඒ ආධාර තමන්ගේ රටට කෙසේ හෝ ලබා ගැනීමට පියවර ගන්නවා කියලා. ඉතින් මේ සතියන්තය ඉතාත්මාත්ම තීරණාත්මක අවස්ථාවක් වන්න පුළුවන් වෙනිසුවේලාවට. මොකද බලහත්කාරයෙන් හෝ ඒ මානුෂීය ආධාර ලබා ගැනීමට විපක්ෂයේ කටයුතු කිරීමත් ඒවා එන එක වැළැක්වීමට මදුරෝගේ හමුදා මට පිළිසුත් ඒකට එකට එක කරට කර රැහැස් වෙලා ඉන්නවා ඒ කටයුතු කිරීමටත්. ඉතින් ඉතාමත්ම තීරණාත්මක සතියන්තයක් වෙන්න පුළුවන් දිරුක්ෂි වෙනිසුවේලාවට මේ ප්‍රශ්නය තවදුරටත් ඇදිලා ගියොත්.
අපි මේ මාලදිවයින පැත්තට යමු. මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා අබ්දුල්ලා යාමීන් අතරංගුවට පත් වෙනවා හදිසියෙම. අපි කැමති මේ සම්බන්ධව තියෙන වටපිටාව දැනගන්න.
අබ්දුල්ලා යාමීන් ජනාධිපතිවරයා පහුගිය සැප්තැම්බර් මාසයේ තිබිච්ච ජනාධිපතිවරණයෙන් කවුරුත් නොහිතපු විදිහට පරාජයට පත් වුණා. ඒ පරාජයට පත්වීමත් එක්කල ඔහුට විරුද්ධව නොයෙකුත් දූෂණ චෝදනා එල්ල වෙමින් තිබුණා. ඉතින් මේ ඒ චෝදනාවල එක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සතියේදී මාලදිවයින බලධාරීන් විසින් ඔහුට විරුද්ධව චෝදනාවක් ගොනු කරා ඩොලර් බිලියන 1.5ක විතර වගේ ප්‍රමාණයක් නීති විරෝධී ලෙස ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමකට තැන්පත් කළයි කියලා ඡන්දයට දින කීපයකට කලින්. ඉතින් මේ සල්ලි කොහමද ඔහුට ලැබුණේ කියන එක ඔහුට ප්‍රකාශ කරගන්නට බැරි වුණයි කියන පදනම මත ඔහු උසාවියට ගෙනල්ලා තිබුණා. ඒ උසාවියට ගෙනත් තිබුණේ සඳුදා උසාවියට ගෙනල්ලා ඔහුට ඒ චෝදනා පත්‍රේ බාර දීලා දින දෙකකට පස්සේ ඔහු අත්අඩංගුවට පත් වෙනවා. ඒකට හේතුව ඔහුට විරුද්ධව තියෙන නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නට ඒ සාක්ෂිකරුවන්ට පගාවක් දෙන්නට උත්සාහ කළා කියන චෝදනාව මත බදාදා වෙනකොට ඔහුව දින නියමයක් නොමැතිව රිමාන්ඩ් භාරයට පත් වෙනවා. ඉතින් මේක එක්තරා විදිහක දෛවයේ සරදමක්. අවුරුදු 5ක් රට පාලනය කරන අවස්ථාවේදී තමන්ගේ සියලුම වාගේ දේශපාලන ඉදිරිවාදීන් හිරගත කරපු අබ්දුල්ලා යාමීන් තමන්ගේ විරුද්ධවාදීන් හිරගත කරපු ඒ ස්ථානයේම දැන් රඳවාගෙන තියෙනවා. ඔහු අවුරුදු ගානක් විපක්ෂයට කරපු දේ දැන් ඔහුට විඳින්නට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ පළවෙනි කටයුත්ත පමණයි දිරිදුක්ෂි. තවත් ඩොලර් මිලියන 80කට කිට්ටු ප්‍රමාණයක් අවභාවිතා කළා එහෙම නැත්නම් රටේ මුදල් සොරාගත්තයි කියන චෝදනාවක් ඔහුට තවත් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒකටත් ඔහුට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ එක චෝදනාවකට ඔහු වැරදි කර වුණොත් අවුරුදු 15කට විතර කාලයකට ඔහුට හිරේට නියමයෙන් සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මාලදිවයිනේ ඉන්නේ මේ නඩු ක්‍රමය, මේ නඩු ඇහිම ඉතාමත්ම ක්ෂණිකයෙන් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් සතියකින් විතර වගේ මේ නඩු අහලා ඉවර වෙන්න පුළුවන්. ඉතින් යාමීන් ගැන අපිට තීන්දුවක් තව සති කිහිපයකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
සූතිවන්ත වෙනවා අමල් ලෝකයේ තතුවිත්ති විග්‍රහයට මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව. හිමුණනම් අපි ඔබට බොහොම සූති කියමින් සමුදෙන ලබන සතිය සිකුරාදා හමු වෙන බලාපොරොත්තු වෙන. අයිබෝන්.
අයිබෝන් දිලුක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.